Ask the Talks podcast.
කට්ටියටම ආයිබෝවන්. අදත් විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද කියන ප්‍රෝග්‍රෑම් එකේ ඒත එපිසෝඩ් එකක් එක්ක මේ විදිහට අපි ඔයාලත් එක්ක එකතු වෙනවා. ලංකාවේ බිහුණ විද්‍යාඥයෙක් එක්ක අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක Apple Podcast, Google Podcast සහ Spotify කියන ඇප්ස් වලින් අහන්න. අද අපි කතා කරන්නේ දැනට කැනඩාවේ ඩල්හුසි විශ්වවිද්‍යාලයේ පෝස්ට් ડોක්ටරල් රිසර්ච් එකක් කරන ආචාර්ය වසුන්දරා ෆර්නාන්ඩෝ එක්ක. ඒ කැන්සර් රිසර්ච් ගැන තමයි රිසර්ච් කරන්නේ, කැන්සර් බයොලොජිස්ට් කෙනෙක්. ඉතින් වසුන්දරාක් ආයිබෝන් කියලා පිළිගන්නවා ප්‍රෝග්‍රෑම් එකට.
ආයිබෝන් මල්ලි.
ඔව්, මම මුලින්ම දැනගන්න කැමති අක්ක දැනට කරන රිසර්ච් ගැන. ඉතින් ඒ ගැන කෙටියෙන් හැඳින්වීමක් කරන්න පුළුවන්ද?
ඔව් පුළුවන්. මම දැනටත් කරන්නේ කැන්සර් රිසර්ච්ම තමා. මම වැඩිපුරම කරන්නේ බ්‍රෙස් කැන්සර් රිසර්ච්. ඊට අමතරව ඔවේරියන් කැන්සර්, කොලොන් කැන්සර් ටික ටික කරනවා. ඉතින් බ්‍රෙස් කැන්සර් රිසර්ච් වල දැනට මම කරන රිසර්ච් එක කැන්සර් එකක තියෙනවා කැන්සර් ස්ටෙම් සෙල්ස් කියලා සෙල්ස් ජාතියක්. ඒවත් කැන්සර් සෙල්ස්ම තමයි. හැබැයි ටිකක් වෙනස් සාමාන්‍ය කැන්සර් සෙල්ස් වලට වඩා. කැන්සර් එකක් අපි අඳුරගන්න ප්‍රධාන විදිහක් තමයි කැන්සර් සෙල්ස් ඉක්මනට ප්‍රොලිෆරේට් වෙනවා, සෙල්ස් හදනවා ඉක්මනට. ඒක කැන්සර් එකක මූලික ලක්ෂණයක්. ඉතින් කැන්සර් ස්ටෙම් සෙල්ස් අපි සිංහලින් කියන පිළිකා ප්‍රාථමික සෛල, එහෙම නැත්නම් පිළිකා පියවි සෛල කියලා. මේ සෛල එහෙම වේගයෙන් මේ ප්‍රොලිෆරේට් වෙන්නේ නැහැ. අර අනිත් කැන්සර් සෛල වගේ බොහොම හිමීට ඇඟේ තියෙන අනිත් සෛල වගේ තමයි වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට අපි කැන්සර් එකක් ට්‍රීට් කරන්න ගන්න ඩ්‍රග්ස් වලින් කැන්සර් ස්ටෙම් සෙල්ස් ටාගට් වෙනවා හරි අඩුයි. මොකද ඒ ඩ්‍රග්ස් හදලා තියෙන්නේ රැපිඩ් ප්‍රොලිෆරේටින් සෙල්ස් ටාගට් කරලා. ඉතින් ඒක නිසා දැන් කරන රිසර්ච් එකේ බලන්නේ එක එක ජාති කැන්සර් ස්ටෙම් සෙල්ස් තියෙනවා එකම කැන්සර් වර්ගයක වුණා. ඒ එක එක වර්ගයේ කැන්සර් ස්ටෙම් සෙල්ස් වල මෙටබොලික් ප්‍රොෆයිල් එක හෙට මෙහෙට කරලා අපිට එක ඩ්‍රග් එකකින් ඔක්කොම ටාගට් කරගන්න පුළුවන්ද කියලා බලනවා වගේ. අන්න එහෙම කැන්සර් ස්ටෙම් සෙල්ස් එක වැඩ කරන එක තමයි වැඩිපුර දැන් කරන්නේ.
හරි, බොහොම වැදගත් විශේෂත්‍රයක් තමයි. ඉතින් අපේ මිනිස්සුන්ට මේ කැන්සර් කියන්නේ බොහොම දරුණු ලෙඩක්. ඉතින් ඒකට ප්‍රතිකාර හොයාගන්නවා කියන්නේ ඉතින් බොහොම වැදගත් වැඩක තමයි. ඉතින් අක්ක නිරතලා ඉන්නේ. දැන් අක්ක PhD කරන්නේ ඩල්හුසි යුනිවර්සිටි එකේ නේද? ඉතින් ඔබ PhD එකට කරපු පරීක්ෂණයි දැන් කරන රිසර්ච් වල අතර සම්බන්ධයක් තියෙනවද?
සම්බන්ධයක් කියන්නේ ලොකුම සම්බන්ධය දෙකම බ්‍රෙස් කැන්සර් මම කරේ. PhD එකට කරේ බ්‍රෙස් කැන්සර්, දැන් කරන්නේ බ්‍රෙස් කැන්සර්. කැන්සර් රිසර්ච් ඉතින් හැම එකක්ම හැම එකටම සම්බන්ධයි. එහෙම එකක් කියලා වෙන් කරන්න හරි අමාරුයි මේකයි මම කරන රිසර්ච් එක කියලා. දැන් මම වැඩිපුර දැන් කැන්සර් ස්ටෙම් සෙල්ස් එක වැඩ කරනවා. PhD එක කරන කාලේ පොඩ්ඩක් වැඩ කරා මේ තරම්ම නෙමෙයි. නමුත් ඉතින් එහෙම හරි ලයින් එකක් අඳින්න අමාරුයි මෙතනයි මම ඉවර කරන තැන කියලා. PhD කරේ ඩල්හවුසි යුනිවර්සිටි එකේමයි. මම දැන් ඉන්නේ පැතොලොජි ඩිපාර්ට්මන්ට් එකේ. ඒකෙමයි මම PhD එකත් කරේ. ලොකු වෙනසක් කියලා කියන්න තියෙන්නේ වැඩිපුර ස්ටෙම් සෙල්ස් එක වැඩ කරනවා මම දැන් ඉස්සරට වඩා. නමුත් බ්‍රෙස් කැන්සර් ෆීල්ඩ් එකේම තාම ඉන්නේ.
හරි. දැන් මේ කැන්සර් බයොලොජි කියන ෆීල්ඩ් එක මේ දැන් කාලේ ගොඩක් හොට් ටොපික් එකක් කියලා අපි කියනවා නේද? ඉතින් මේ ෆීල්ඩ් එකේ ඇකඩීමියාවල, ඒ කියන්නේ අපි යුනිවර්සිටි වලට සම්බන්ධව සහ මේ ඉන්ඩස්ට්‍රී එකේ තියෙන ඔපචුනිටීස් ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ ගැන උනන්දුව දක්වන කට්ටියට?
ඔව්, කැන්සර් රිසර්ච් කියන එක හොට් ටොපික් එකක් වෙන්න ලොකුම හේතුවක් තමයි අපිට තාම කැන්සර් වලට හරි ට්‍රීට්මන්ට් එකක් නැති එක. කැන්සර් සෙල්ස් මොකක් හරි අපි ට්‍රීට්මන්ට් එකක් හොයාගත්තත් ගොඩක් වෙලාවට ඒ සෙල්ස් වල හැටි ඒගොල්ලෝ මොකක් හරි රෙසිස්ටන්ට් මෙකැනිසම්ස් හදාගන්නවා. ඒක ටික කාලයක් ගියාට පස්සේ වැඩ කර හිටපු ඩ්‍රග් එක ඕන වැඩ කරන්නේ නැතුව යනවා රෙසිස්ටන්ස් හන්දා. ඒක නිසා කැන්සර් රිසර්ච් කියන එකට ලොකු අවධානයක් තියෙන්නේ ওই හේතුව කියලා මම හිතනවා. academic පැත්තයි industrial පැත්තයි compare කරොත් cancer research වල ඒ දෙකම එක හා සමානව වැදගත් මං හිතන්නේ. cancer research සමහර research projects තියෙනවා අපි industrial partner කෙනෙක් එක්ක collaborate කරලා කරනේවා. ඒ වගේ වෙලාවට ඒක industrial පැත්තක් තියෙනවා. නමුත් basic sciences කරනවා නම් ගොඩක් වෙලාවට අපි academia වලින් තමයි ඒ පැත්තෙන් තමයි යන්නේ. ඉතින් තව පැත්තක් තමයි කැන්සර් රිසර්ච් වල ක්ලිනිකල් රිසර්ච් එක. අපි බේසික් රිසර්ච් කරාට පස්සේ දැන් මේක අපි අපේ ගෝල් එක කවද හරි ඩ්‍රග් එකක් නම් ඒක ක්ලිනිකල් ලෙවල් එකට ගෙනියන එකනේ. ඒ වගේ ක්ලිනිකල් ට්‍රයල් වගේ තැනකට ආපුවාම ඒක තවත් ටිකක් බ්‍රෝඩ්. එතකොට patients ලත් ඉන්වෝල් වෙනවා, සමහරට ඉන්ඩස්ට්‍රි එකක් තියෙන්නත් පුළුවන්, අපිට ෆන්ඩින් එහෙම ඕන වෙනවා ක්ලිනිකල් ට්‍රයල්ස් යනකොට. ඒක තවත් ටිකක් එතකොට බ්‍රෝඩ්. ඉතින් ඇකඩීමියාවලින් ගියොත් දැන් මම ගොඩක් ඉන්නේ පැත්තට PhD එකක් කරලා, ඊට පස්සේ පෝස්ට් ඩොක් එකක් හෝ කීපයක් කරලා, ඊළඟට කැමැති විදිහට කැමැති පැත්තකින් ගොඩක් අය ප්‍රොෆෙසර්ෂිප් එකක් කට වැඩ කටයුතු කරනවා. එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රියල් පාර්ට්නර් කෙනෙක් එක්ක කොලැබරේට් කරලා කරන ප්‍රොජෙක්ට්ස් උත් තියෙනවා, ඇකඩීමියා ඇන් ඉන්ඩස්ට්‍රියල් කොලැබරේෂන්ස්.
හරි. දැන් අක්කා මේ ඒ ලෙවල් කරන කාලේ මේ කැන්සර් බයෝලොජි පැත්තට, يعني ඒ ගැන දැනුමක් තිබ්බද, ඒ පැත්තට ආසාවක් තිබ්බද කවදා හරි මේ කැන්සර් වලට ප්‍රතිකාරයක් හොයාගන්න ඕනේ කියලා?
ඒ ලෙවල් කරන කාලේ ඇත්තටම මට කැන්සර් රිසර්ච් ගැන ආසාවක් ඇති වුණේ, මට ඒතර වයස 17යි. මට මතකයිත් එක්ක ඒ ගැන මං හිතනවා, අපි අර ඕ ලෙවල් කරලා මාස කීපයක් ඉන්නවනේ රිසල්ට්ස් එනකන් ඒ ලෙවල් කරන්න. ඒ ඉන්නකොට ඉතින් දැන් මොකද්ද ඊළඟට කරන්න කියලා ඉන්නකොට අර කැන්සර් රිසර්ච් වලට ලොකු ආසාවක් තිබුණා. ඒ කාලේ ඉතින් ඒ වයසට තේරුමක් තිබුණ නැහැ මට PhD එකක් කරනවා එහෙම මොකවත්. නමුත් ඉතින් ඒ වයසදී තමයි ඇත්තටම මේ ඒකට ආසාව ඇති වුණේ, කැන්සර් රිසර්ච් කරන්න ඕනේ, මොකක් හරි කැන්සර් පැත්තෙන් යන්න ඕනේ කියලා. එහෙම ඉතින් අර ඒ වයසේදී ඒක හිතුණු නිසා වෙන්නේ නැති. ඊට පස්සේ ඔක්කොම මේ ඔක්කොම ඕගනයිස් වුණේ ඒ පැත්තටම ටාගට් වෙන විදිහට, මොනවා හරි කරත් ඒ වගේ ප්‍රොජෙක්ට් එකකට උදව්වක් වෙන විදිහට තමයි මේ හැමදේම කරගෙන ගියේ. මම හිතන්නේ එතකොට ඔව් ඒ කාලෙත් අදහසක් තිබුණා.
ඔව් මං හිතනවා ඔබ මේ ඒ ලෙවල් කරන්නේ බයොලොජි ෆීල්ඩ් එකේ. එතකොට බයොලොජි වලින් ඒ ලෙවල් පාස් වුණාට පස්සේ ආපු ගමන ගැන කෙටියෙන් කියන්න පුළුවන්ද?
ඔව් පුළුවන්. මම ඕ ලෙවල් කරලා ඊට පස්සේ ඕ ලෙවල් වලස් දෙකම කරේ දේපාලිකා මං ඉගෙන ගත්තේ. දේපාලිකා විද්‍යාලයෙන් පස්සේ ඒ ලෙවල්ස් කරලා බයෝලොජිකල් සයන්සස් වලින් ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාපීඨයට තමයි ඇතුළත් වුණේ. විද්‍යාපීඨයේ පළවෙනි අවුරුදු දෙක අපි කරාට පස්සේ තුන්වෙනි අවුරුද්දයි හතරවෙනි තුන්වෙනි අවුරුද්ද පටන් ගන්න කලින් ඇත්තටම අපිට පුළුවන් ස්පෙෂල් ඩිග්‍රී එකක් තෝරගන්න මේ ඒගොල්ලන්ගේ ලකුණු මට්ටමක් දෙනවා. ඒ මට්ටමට සම්පූර්ණ කරලා තියෙනවා නම් ඉතින් ඊට එතනදී ස්පෙෂල් ඩිග්‍රී එකක් තෝරනකොට මට අර කැන්සර් රිසර්ච් කරන්න තිබ්බ උමනාව ආසාව නිසා ඉතින් ඒක හිතලා බලනකොට මොන වගේ එකක් හරියයිද කියලා මට හිතුනේම ෆාමසි තමයි. ඊට පස්සේ ෆාමසි ගාම තියෙන ඩ්‍රග්ස් තියෙනවා, එක එක ෆාම්කොලොජිකල් මොඩල්ස් එහෙම ඉගෙන ගන්න පුළුවන් එහෙම කියලා හිතලා ෆාමසි වලින් ස්පෙෂල් ඩිග්‍රී එකක් කරනවා කියලා හිතුවා. ෆාමසි ස්පෙෂල් ඩිග්‍රි එක කොළඹ යුනිවර්සිටි එකේ කෙමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකේ ඒ කාලේ මම කියන්නේ ටිකක් කාල 2007 ඔෆර් කරපු ස්පෙෂල් ඩිග්‍රීස් හතරෙන් එකක්. ඉතින් තුන්වෙනි අවුරුද්දේ හතරවෙනි අවුරුද්දේ ෆාමසි කරා. ෆාමසි ඩිග්‍රී එක සයන්ස් ෆැකල්ටි එකයි මෙඩිකල් ෆැකල්ටි එකයි කොලැබරේට් කරලා තමයි ඔෆර් කරේ. ඒක කරලා ඊට පස්සේ ඉතින් කරන්න ගත්තාමත් හිතුණා හරි මේක තමයි මට ඕනත් කියලා. ඉතින් ඊට පස්සේ ෆාමසි ඩිග්‍රී කරාට පස්සේ මම ඊළඟට කරේ MSc එක, ඒකට මෙහෙට ආවා. PhD එකත් කරේ මෙහෙ.
ඔව් හරි. දැන් ඔබ කිව්වා මේ කොළඹ කැම්පස් එකේ තියෙනවා කියලා කෙමිස්ට්‍රි වලට සම්බන්ධව ඩිග්‍රීස්, ස්පෙෂල් ඩිග්‍රීස් හතරක්. ඉතින් ඒකේ ඒ අනිත් තුන ගැනත් පොඩ්ඩක් කියන්න පුළුවන්ද? සහ කෙමි ෆාමසි ස්පෙෂල් ඩිග්‍රී එකේ තියෙන ඔපචුනිටීස් ගැනත් පොඩි සඳහනක් කරන්න.
හා කෙමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකෙන් ස්පෙෂල් ඩිග්‍රීස් හතරක් ඔෆර් කරා. මං දන්නේ නැහැ තාමත් ඒ හතරම විතරද ඊට වැඩියක් තියෙනවද කියලා. හැබැයි හතර තියෙන බව දන්නවා. ඒ කාලේ අපිට ස්පෙෂල් ඩිග්‍රීස් හතරකට ඔපචුනිටීස් තිබුණා. කෙමිස්ට්‍රි ස්පෙෂල් ඩිග්‍රී එක, ෆාමසි ස්පෙෂල් ඩිග්‍රී එක, බයෝ කෙමිස්ට්‍රි, කම්පියුටේෂනල් කෙමිස්ට්‍රි. කෙමිස්ට්‍රි ස්පෙෂල් ඩිග්‍රී එක පියෝම කෙමිස්ට්‍රි විතරක් තිබුණු ස්පෙෂල් ඩිග්‍රී එකක්. ෆාමසි වල කෙමිස්ට්‍රි කොටස්නුත් තිබුණා, මෙඩිකල් සයන්සස් පැත්තත් තිබුණා. ෆාමසි කියලා අලුත්ම සබ්ජෙක්ට් එකක් වුණා අපිට ෆාමසි ඉගෙන ගන්න එක, ඔය ඩෝසේජ් ෆෝම්ස් ඒවා මේවා ඉගෙන ගන්න එක. කම්පියුටේෂනල් කෙමිස්ට්‍රි කෙමිස්ට්‍රි පැත්තයි කම්පියුටේෂනල් සයිඩ් එකයි කම්බයින් කරපු ස්පෙෂල් ඩිග්‍රී එකක්. බයෝකමස්ට්‍රී බයෝකමස්ට්‍රී වලින් කියන්නේ කමස්ට්‍රී වල බයෝලොජිකල් පැත්ත වගේ. ඉතින් අපි ඒ කාලේ අපි හිටපු ස්පෙෂල් ඩිග්‍රීස් හතරටම ලොකු කොම්පිටිෂන් එකක් තිබුණා. ඉතින් ටග් ගාලා ෆිල් වෙනවා ඔක්කොම මේ ස්පෙෂල්ස් හතරම. හතරම කරපු ළමයි අද හොඳ තැන්වල ඉන්නවා. කියන්නේ එකක්වත් මේක හොඳයි අරක හොඳයි කියන්න අමාරුයි. ඒ හතරම කරපු ළමයි මගේ යාළුවෝ අද හොඳ තැන්වල ඉන්නවා. මේ එකක් අඩුයි එහෙම කියලා නැහැ. ඔක්කොම හොඳට ගොඩක් අය PhDs කරලා තියෙනවා මේ වෙනකොට. ඉතින් සමහරු දැන් ෆැකල්ටි පොසිෂන්ස් වල ඉන්නවා. සමහරු පෝස්ට් ડોක් කරනවා. ඉතින් හතරෙම හොඳ ඔපචුනිටීස් තියෙනවා. අර එකම දේ තෝරගන්නකොට හතරෙන් කෝකද තමන්ට ගැලපෙන්නේ කියලා තෝරගන්න එකයි මං හිතන්නේ වැදගත්. තමන්ට කෝක ගැලපෙයිද, කෝක තමන් එන්ජොයි කරයිද වගේ කියලා ඉස්සරහට තෝරගන්න එක තමයි වැදගත්.
ඔව්, බොහොම වටින පණිවිඩයක්. ඉතින් අක්කා, කොළඹ කැම්පස් එකේ ඉදිද්දි මේ ෆාමසි ස්පෙෂල් එක කරද්දී මොන වගේ රිසර්ච්ද කළේ?
කොළඹ කැම්පස් එකේ අපිට ෆයිනල් ඉයර් ඉන්නකොට ප්‍රොජෙක්ට් එකක් කරන්න දෙනවා අන්තිම අවුරුද්දේදී. ඒකෙදී මම ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක කරේ ડોક્ટર ප්‍රොෆෙසර් දරණියගලත් එක්ක. ඒක මම කරේ plant extract එකක්, leaf extract එකක් අරගෙන ඒකේ aqueous extract එකක්, ඒක මීයන්ට දීලා මේ ඒකේ pain killing activity එකක්, ඒකට කියනවා anti nociceptive activity කියලා, ඒක තියනවාද කියලා තමයි බැලුවේ. ඉතින් ඒකත් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඒකත් මේ cancer study එකක් නොවුනත් මට ඒ වෙනකොට, ඒ කියන්නේ අන්ඩර් ග්‍රාජුවට් ෆයිනල් ඉයර් වෙනකොට දැනුමක් තිබුණා කැන්සර් රිසර්ච් කරන්නත් ඇනිමල් හැන්ඩ්ලින් පුරුදු වෙන්න ඕනේ, ඒ වගේ බයොලොජිකල්, ඒ කියන්නේ පේන් කිලින් කියන්නේ ෆාම්කොලොජිකල් ඇක්ටිවිටි එකක්නේ. ඉතින් එහෙම හිතලා තමයි මම මේ ප්‍රොජෙක්ට් එක කරන්න ඕන වුණේ. ඒකත් අර අන්තිම ගෝල් එක කැන්සර් රිසර්ච් කරනවා කියන එකට මේ නිකන් අඩිතාලමක් වගේ මං හිතන්නේ. ඒක තමයි මං කරේ. ඉතින් එක්ස්ට්‍රැක්ට් එකක් තිබුණ මේ කොළ අරගෙන ඒකෙන් එක්ස්ට්‍රැක්ට් එකක් අරගෙන ඒක ඊට පස්සේ මීයන්ට දීලා ඒකේ ඇක්ටිවිටි එක කොහොමද, ඒකෙන් පේන් කිලින් ඇක්ටිවිටි එකක් එනවද කියලා තමයි ෆයිනලි ඒකේ බැලුවේ. ඒක තමයි කරේ.
හරි, ගොඩක් ඉන්ටරෙස්ටිං රිසර්ච් එකක්. ඉතින් දැන් ඒ කියන්නේ ෆාමසි ස්පෙෂල් එක ඉවර වෙලා අක්කා මේ හයර් ස්ටඩීස් වලට එනවා කැනඩාවට. ඉතින් ඒ වගේ කැනඩාවේ විතරද මේ යුනිවර්සිටිස් ගැන හොයලා බැලුවේ, එහෙම නැත්නම් ඇමරිකාවේ වගේ වෙනත් රටවල් වලත් හොයලා බැලුවද?
මම හොයලා බැලුවේ ඇත්තටම නෝත් ඇමරිකන් යුනිවර්සිටිස් විතරයි. මම යුරෝපියන් යුනිවර්සිටිස් අකමැත්තක් නෙමෙයි. ඒක මං හේතුවක් ඇයිද කියන්න මට ලොකුවට විස්තර කරන්න අමාරුයි. හැබැයි ඩල්හවුසි යුනිවර්සිටි එක ගැන ලොකු ආසාවක් තිබුණා. ඒක හේතුවක් මගේ අන්ඩර්ග්‍රෑඩ් රිසර්ච් සුපර්වයිසර් ඩල්හවුසි යුනිවර්සිටි එකේ ග්‍රැජුවට් කෙනෙක්. ඉතින් ඒ කාලේ දරණීගල මැඩම් විස්තර කියනවා ඉතින් රිසර්ච් කරපු හැටි. ඉතින් මං හිතන්නේ ඒකෙනුත් මට ආසාවක් ඇති වුණා. ඉතින් ඩල්හවුසි යුනිවර්සිටි එකට එන්න ඒක ලොකු හිණයක් වගේ කියම හිතර තමයි ඇප්ලයි කරේ. ඇමරිකාවේ එක එක යුනිවර්සිටිස් වලට කීපයකට ඇප්ලයි කරා. කීපයකට ඇප්ලයි කරා කියන්නේ අපි ඉස්සෙල්ලා සුපවාසි කෙනෙකුට ලියලා බලනවානේ මේකයි අපේ ඉන්ට්‍රෙස්ට් එක කියලා. ඊට පස්සේ ඩල්හවුසි යුනිවර්සිටි එකේ එක ප්‍රොෆෙසර් කෙනෙක් කැන්සර් රිසර්ච් එකක් කරනවා කියලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැක්කා. ඒකට ලියලා ඊට පස්සේ තමයි හම්බුනේ.
හරි, දැන් US වල යුනිවර්සිටිස් වලට එන්න නිකන් අර නිකන් අච්චුවක් වගේ තියෙනවා. ඔයාලා GRE කරන්න ඕනේ, ඊට පස්සේ TOEFL කරන්න ඕනේ. එහෙම කරලා ඒ රිසල්ට්ස් අනුව තමයි එන්න ඕනේ කියලා. ඒතකොට කැනඩාවේ මේ විදිහට තියෙනවද මොකක් හරි පාත් එකක්?
GRE කරන්න ඕනේ නැහැ. මෙහි තියෙන සිස්ටම් එක මං කෙටියෙන් කිව්වොත් කවුරු හරි ඇප්ලයි කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඉස්සෙල්ලා අපි සුපර්වයිසර් කෙනෙක් හොයා ගන්න ඕනේ. කියන්නේ ඔක්කොම සුපර්වයිසර්ස්ලාට ෆන්ඩින් නැහැනේ PhD ස්ටුඩන්ට් කෙනෙක් හයර් කරන්න. ඒක නිසා සුපර්වයිසර්ස්ලාට ලියලා ඉස්සෙල්ලා කියනවා මේකයි මගේ ඉන්ට්‍රෙස්ට් එක කියලා අපි සුපර්වයිසර් කෙනෙකුට ලියනවා. ලියලා ඊට ගොඩාක් වැදගත් දෙයක් තමයි කැනේඩියන් යුනිවර්සිටි එකට ඇප්ලයි කරනකොට රිසර්ච් ඉන්ට්‍රෙස්ට් එකක් ලියන එක. මේ වගේ රිසර්ච් එක්ස්පීරියන්ස් එකක් මට දැනට තියෙන්නේ. මම කරන්න කැමති මේ වගේ රිසර්ච් කියලා අපි පොඩි අපි ගැන හැඳින්වීමක් වගේ ලියනවා, පිටුවකින් පිටු දෙකකින් වගේ. ඊට පස්සේ ඒක සුපවයිස කෙනෙකුට ෆෝවර්ඩ් කරලා අපි ඉතින් කියනවා මෙහෙම රිසර්ච් එකක් කරන්න මම කැමති PhD එකකට කියලා. එතකොට ඒ සුපවයිස ගා ෆන්ඩින් තියෙනවා නම් මොකද PhD එකක් කරනවා කියන එක 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 ලොง ටර්ම් වැඩක් නේ. එතකොට ඉතින් හොඳ සුපවයිස කෙනෙක් හොයාගන්න එකත් හරි වැදගත්. මේ එහෙම කරලා ඉස්සෙල්ල සුපවයිස කෙනෙක් හොයාගෙන ඊට පස්සේ සුපවයිස එයාගේ අප්‍රූවල් දුන්නට පස්සේ අපිට පුළුවන් යුනිවර්සිටි එකේ ග්‍රැජුවට් ස්ටඩීස් ෆෝමල් ඇප්ලිකේෂන් එකක් දාන්න. ඊට පස්සේ ඒක සුපවයිසර්ගේ රෙකමෙන්ඩේෂන් එක තියෙන නිසා එයා සපෝට් කරලා එහෙම තමයි අපි ප්‍රොසෙස් එක යන්නේ. නමුත් GRE TOEFL ඕන වෙන්නේ නැහැ. TOEFL ඕන වෙන්නේ නැත්තේ ඉංග්‍රීසි මීඩියම් අන්ඩර් ග්‍රැජුවට් ඩිග්‍රී එකක් කරලා තියෙනවා නම්. ආයි දැන් මම දැන් මේ ඇප්ලයි කරේ 2012. මේ ග්‍රැජුවට් ස්ටඩීස් වලට ඒ කාලේ එමය කරන මම හිතන්නේ ලොකු වෙනසක් මේ වෙනකොට වෙලා කියලා.
ඔව් මම හිතන්නේ කැනඩාවේ මේ IELTS කියන එක්සෑම් එක සමහරට අවශ්‍ය වෙන්න
පුළුවන්. සමහරට අවශ්‍ය වෙන්න පුළුවන් දැන්. සමහර යුනිවර්සිටිස් වලට ඕන වෙනවා.
හරි. දැන් මම වෙනස් ප්‍රශ්නයක් අහන්නම් මේ ඇකඩමික් ඒව නැතුව. ඔබ කැම්පස් යන කාලේ හරි එහෙම නැත්තම් දැන් හරි නිරතලා ඉන්න විෂය බාහිර ක්‍රියාකාරකම් එහෙම තියෙනවද?
කේක් ඉතින් අපි කොමත් ඩිග්‍රී එකක් කරනකොට ඉතින් ටිකක් ස්ට්‍රෙස් වෙන වෙලාවලුත් තියෙනවානේ. ඒක නිසා මොනහරි විශේෂ බාහිර ක්‍රියාකාරකම් කරන එක වැදගත් ස්ට්‍රෙස් රිලීස් කරන්න. ඉතින් ඒකෙන් සතුටකුත් ඇත්තටම ලැබෙනවා. අපි ඉගෙන ගන්නවම විතරක් නෙමෙයි ඉගෙන ගන්න ඕනේ. මම යුනිවර්සිටි ඉන්න කාලේ අන්ඩර් ග්‍රැජුවට් ඩිග්‍රී කරන කාලෙත් දැනුත් කරන එක දෙයක් තමයි ඇස්ට්‍රොනොමි ඇස්ට්‍රොෆොටෝග්‍රැෆි. ඒ කාලේ මම අන්ඩර් ග්‍රැජුවේට් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉන්න කාලේ ඇත්තටම ඇස්ට්‍රෝ ෆොටෝග්‍රැෆි කරන්න තරම් මට වෙලාවක් තිබුණේ නැහැ. ඒ ගැන මට යොමු කරවන්න කෙනෙක් හොයාගන්නත් මට වෙලා මදි වුණා. හැබැයි ඒ කාලෙත් ඉතින් ඒ ඇස්ට්‍රොනොමි ගැන උනන්දුවක් තිබුණා. කියවනවා, පොත් බලනවා. දැන් නම් ඇස්ට්‍රොනොමි ගැන කරන්න ගොඩ වෙලා තියෙනවා. දැන් ඇස්ට්‍රෝ ෆොටෝග්‍රැෆි ඇත්තටම මම කරනවා. ඒක එකක්. මම ඉතින් ඒ කාලෙත් දැනුත් තවමත් මියුසික් ඉගෙන ගන්නවා, තවමත් ඒක කරනවා, කවි ලියනවා. ඒ වගේ එහෙම මොනහටින් විශේෂ බාහිර දේවල් අපි කරන්න ඕන. ඒකට තමා කරන දේත් හරියට කෙරෙන්නේ කියලා මම හිතනවා.
ඔව්, ගොඩක් වැදගත් පණිවිඩයක් මේ වගේ බැරෑරුම් කාර්යයක්. ඒ කියන්නේ PhD එකක් කරන්නේ කරනවා කියන්නේ ඉතින් බැරෑරුම් කාර්යයක්. ඉතින් ඒක කරනකොට ස්ට්‍රෙස් එක රිලීස් කරගන්නත් මොනවා හරි තියෙන්න ඕනේ. හරි, අපි ප්‍රෝග්‍රෑම් එකේ එන්ඩ් එකට තමයි ඇවිල්ලා ඉන්නේ. මේ අක්කට මොන හරි පණිවිඩයක් දෙන්න තියෙනවද මේ ප්‍රෝග්‍රෑම් එක බලන කට්ටියට?
පණිවිඩයක් කියන්නේ මම මගේ අත්දැකීමෙන් මම කතා කරන්නම්කෝ. නිකන් ඕ ලෙවල් ඒ ලෙවල් කරන වයසේ අය, වයසේ නම් ගිලම් මලිලට, එහෙම නැත්නම් අන්ඩර් ග්‍රැජුවට් කරන අයට, එහෙම නැත්නම් ග්‍රැජුවට් ස්ටඩිස් වලට යන්න ඉන්න අයට වගේ කතා කරනවා කියලා හිතාගෙන කිව්වොත් ලොකුම දේ තමයි PhD එකක් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒකට අපි අර කියන්නේ පැෂන් එකක් තියෙන්න ඕනේ කියලා. අපිට ඕනම ෆීල්ඩ් එකකින් PhD එකක් කරන්න හරි අමාරුයි. එහෙම කරන්නත් බෑ. ඉතින් ලොකුම දේ තමයි තමුන් හොයාගන්න ඕනේ තමුන්ට කැමති ෆීල්ඩ් එක මොකද්ද කියලා. ඒක හොයාගත්තට පස්සේ හරි ලේසි ඒ පැත්තට යන්නේ. අර කැමති දෙයක් කරනකොට කොච්චර බාධක ආවත් කොහොම හරි කරනවා. ඒක අර ඒකට තියෙන කැමැත්ත නිසා. ඉතින් මේ ඒක නිසා ලොකුම දේ ඒක. ඒ වගේම ඉතින් PhD එකක් කරනකොට සමහරවිට අවුරුදු 5ක 6ක කැපවීමක්. ඉතින් ලොකු කාලයක් ඕනම කෙනෙක් PhD එකක් කරපු කෙනෙක් කියයි ඒ කාලේ මොනතරම් වැදගත් කාලයක්ද ජීවිතේ කියලා. ඉතින් ඒක නිසා තමන්ට කැමති දෙයක්, තමන්ට වැදගත් දෙයක් තෝරගෙන මේ කරගෙන යන්න ඕනේ. අනිත් එක තමයි අර අතහරින්න නැහැ කියලා තියෙන ඕනේ ලොකු අදිෂ්ඨානයක් වගේ එකක්. ඒක තමයි මේක කරගෙන යන්න පුළුවන්. දැන් PhD එකක් කරනකොට එක එක ඉතින් කඩාවැටීම් වෙනවානේ. සමහර වෙලාවට වැඩ කරන්නේ නැහැ, සමහර වෙලාවට ඕන දේ නෙමෙයි වෙන්නේ. ඒක නිසා අර අතහරින්න නැතුව කරගෙන යන්න ලොකු ආත්ම විශ්වාසයක් ඕනේ. ඒක තියෙනවා නම් සහ උනන්දුව කැපවීම තියෙනවා නම් PhD එකක් කරන්න පුළුවන්. ඒක 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 කරගෙන යද්දි හරිය සතුටක් ඇත්තටම.
ඔව්, බොහොම වටිනා පණිවිඩයක්. ඉතින් අපිට ගොඩක් වැදගත් දේවල් කතා කරන්න පුළුවන් වුණා අද ප්‍රෝග්‍රෑම් එකෙන්, විශේෂයෙන් මේ ෆාමසි වගේම කැන්සර් බයෝලොජි වගේ දේවල්. ඉතින් අද අපිත් එක්ක එකතුනේ ආචාර්ය වසුන්දරා ෆෙනාන්ඩෝ. මේ විදිහට අපිත් එක්ක එකතුනේකට ඉතින් වසුන්දරාගේ බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මල්ලි වටත් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන එක ගැන. මොකද මේක මේකෙන් ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි මේ වගේ දේවල් අහන එකත් කියලා මම හිතනවා. මොකද ඒ කාලේ අපිට මේ වගේ අවස්ථා ඇත්තටම තිබුණේ නැහැ මෙහෙම ගියපු කෙනෙක්ගෙන් අදහස් අරගෙන ඒ වගේ අත්දැකීම් අහන්න. ඉතින් ඔයත් කරන්නේ ලොකු ලොකු කාර්යයක් මේක හැමෝටම උදව්වක්.
ඔව් බොහොම ස්තුතියක්. මේ විදිහට අපේ තවත් ඇස්ට්‍රෝටෝක්ස් එපිසෝඩ් එකක් අවසන් වෙනවා. අපිත් එක්ක එකතු වන ඔයගොල්ලන්ටත් බොහොම ස්තුතියි. ඉතින් අපි ඊළඟ ඇස්ට්‍රෝටෝක්ස් ප්‍රෝග්‍රෑම් එකේ මේ විදිහටම ලංකාවෙන් දිනුන විද්‍යාඥයෙක් එක්ක හම්බ වෙනවා. ජය වේවා.